නමෝ තස්ස භගවතු අරහත වරින් වර අපි වල පහළ වෙනවා. අපි දන්නවා මේ ශාසනය දාන සීල භාවනා නම් සීල සමාධි ප්‍රඥා නම් වැඩ පිළිවෙලක් ලෝකෙට දේශනා වෙලා තියෙනවා. අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ දාන සීල භාවනා නම් ඇති මඟ ලෝකෝත්තර මඟට අදාළ නොවන සසර සැරිසරන්නන්ට තියෙන යහ මඟක් හැටියට නිවන් දකින අයට තියෙන මඟ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගයේ හැටියටයි බොහෝ දෙනා හඳුන්වන්නේ කතා කරන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැඹුරින් අධ්‍යයනය කළොත් ඒ අදහස නිසරු බවමයි පිළිගන්නේ. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙන්නේ කල්ප ගානකට පස්සේ. ඒ කල්ප ගානකට පස්සේ බුදු වෙන උත්තමයන් වහන්සේලා බුද්ධ රාජ්‍ය පතාගෙන බෝසත් අවධියේ පසුකරන්නේ වෙන කිසිදු අපේක්ෂාවකින් නොවේ. තමන් වහන්සේද සසර මඟින් ඉවත් වෙන සසර දුක නිවා කරගෙන ලෝක සත්වයාද සංසාර සාගරයෙන් එතර කරවන්නේ යන මහකාරුණික අදහස. හැබැයි අපි දන්නවා උන්වහන්සේ ලෝක සත්වයා එතර කරවීමේ අදහසේ සියලු ලෝක සත්වයා සංසාර සාගරයෙන් එතර කරවීමේ අදහසෙන් සම්බුදු පදවියට පත් වුණා. බුදු වීමෙන් අනතුරුවයි උන්වහන්සේට වැටහෙන්නේ ලෝකේ ඉන්න තරමක් හැම කෙනෙක්ම මේ සංසාර සාගරයෙන් එතර කරවන්නට නොහැකි බව. ඒ නිසාමයි උන්වහන්සේ හැමදාම හැම උදෑසනකම මහා කරුණා සමාපත්තියෙන් සමවදෙමින් ලෝකයේ දෙස විමසුම් නොවනින් බලන්නේ. අද මම කාටද පිට වෙන්නේ, කාවද නිදහස් කරන්න කියලා සොයන්න උනේ හැමෝම ඒ සඳහා සුදුසු බවටපත් නොවුණු නිසා. සුදුසු අය හොයලා සුදුසු ඉන්නේ යම් තැනකටද ඒ තැනට උන්වහන්සේ වැඩම කරලා ඒ පිට වුණා. එතකොට බුදු කරුණා ඇසින් ලොව බලනකොට සුදුස්සන්ට වඩා ලෝකේ ඉන්නේ නුසුදුස්සු. මේ ලෝකෝත්තර මඟ දරන්නට පුළුවන් අය ඉන්නේ අල්පය. වැඩිපුර ඉස්සක් ඉන්නේ ඒ මඟට සුදුසුකම් සපයාගත්තේ නැති අය. ඒ නිසා උන්වහන්සේට අන්න ඒ අය පිළිබඳවයි වැඩි වැඩියෙන් මහ කරුණාවක් තිබුණේ. අද නුසුදුසු වුණා මතු දවසක හරි මගේ ශ්‍රාවකයන් නමුවේ හෝ සුදුසුකම් ලබා දෙන අනේ ඒ අයද මේ සංසාර සාගරයෙන් එතර විය යුතුයි, එතර කළ යුතුයි කියන කරුණාව උන්වහන්සේ හිතේ පහළ වුණා. ඒ නිසායි උන්වහන්සේ අර ත්‍රිශික්ෂා මාර්ගයට අතිරේකව දාන සීල භාවනා නමින් ත්‍රිවිධ මාර්ගය තවත් ලෝකෙට දේශනා කරන්නේ. එතකොට සීල සමාධි ප්‍රඥා මාර්ගය පිළිබඳව පමණක් නොවේ ගැටලු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. දාන සීල භාවනා පිළිබඳව සැබෑවට අපි නිවැරදිව නිරවුල්ව හඳුනාගෙනද දාන සීල භාවනාවන්හි යෙදෙන්නේ කියන සාධාරණ සැකය ගැටලුව අපට ඇති වෙනවා. තේරුම් ගන්නවා සිද්ධාර්ථ තුන්චි බබා මව කුස පිළිසිඳ ගන්න දවසේ මහා මායා මේනියෝ එහෙවත් සමාදන් වෙලා හිටියා. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් සීල සමාදාන කියන්නේ සීලය කියන පින්කම ලෝකෙ තිබුණා. ඒ වගේම මහා දන්සල් පවත්වන දානපතියෝ අතීතයේ ඉඳලා හිටියා කියලා මහා සිටුවරු ගැන අපි කතා අහලා තියෙනවා. දානයේ පරිත්‍යාගයේ ලෝකෙ තිබුණා. විවිධ ආගමික ශාස්ත්‍රවරු ශ්‍රාවකයෝ එවකට ලෝකෙ බහුලව හිටියා. ඒ හැම කෙනෙක්ගේම සිව්පස්සේ සැපයුවේ ඔය දායක පිරිස නිහි පිරිස. ඒ කියන්නේ දානයක් දානමය පින්කමක් ලෝකෙ තිබුණා බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින්. ඒ වගේම භාවනාවේ පින්කමක් බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ ඇති වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න පෙර අසිත කාල දේවල ආලාර කාලාම උද්දකාරාම බුද්ධ වැනි ධ්‍යානලාභීන් ගැන පවා අපි අහලා තියෙනවා, ඉගෙනගෙන තියෙනවා. එතකොට භාවනා කියන පින්කම හරි ගැඹුරට අතීතයේ තිබුණා. එතකොට බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලින් දානේ තිබුණා, සීලේ තිබුණා, භාවනාව තිබුණා. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙලා දානය, සීලය, භාවනාව ත්‍රිවිධ පුණ්‍ය මාර්ගය ලෞකික ප්‍රතිපදාවක් හැටියට දේශනා කළා කියලා ඔබ මා දන්නවා. දැන් බලන්න බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුළ ඒ දේශනාව ආරම්භ වෙන්නේම බොහොම වැදගත් ප්‍රකාශනයකින්. උන්වහන්සේ වදාරනවා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. මම අවබෝධ කළ ධර්මයේ මේ දේශනා කරන ධර්මය කාගෙන් හරි අහගත් එකක් නෙමෙයි, පෙර තිබුණු එකක් නෙමෙයි, තියෙන එකක් නෙමෙයි, පෙර නොඇසූ විරූ ධර්ම, අහන්නවත් නොලැබුණු ධර්මකුයි මා දේශනා කරන්නේ කියන අවධාරණය බණස ඉස්පතනාරාමයේදීම උන්වහන්සේ කළ බව ඔබට මට මතකයි. එතකොට ලෝකයේ දාන සීල භාවනාවක් පෙර තිබුණු අතර බුදුරජාණන් වහන්සේද එයම අනුමත කළාවෙන්ට බැරි. මම වදාරන්නේ මම අවබෝධ කළේ පෙර නොයසූ විරූ දහමක් නම් මෙයද එය නොවිය යුතු, පෙර තිබූ දෙය නොවිය යුතු. එහෙමනම් අපි සොයා බැලුවද එදා දානේ අද දානේ වෙනස, එදා තිබුණු සීලයෙහි අද අපි රකින සීලයෙහි වෙනස, එදා තිබුණු භාවනාවෙහි මේ ශාසනය තුළ පවතින්නට ඕන භාවනාවෙහි වෙනස, අපි මේ වෙනස වෙන්ව හඳුනා නොගත්තොත් එදායි අදයි වෙනසක් නැතුව යන. එදා කළ දේම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නට පෙර තිබූ දේම අපද කරනවා වෙනවා. ඒ නිසා අපට සීල සමාධි ප්‍රඥාව පමණ නොවේ, දාන සීල භාවනාවෙහි වෙනසක් හඳුනාගත යුතු වෙනවා. අපි බොහෝ වෙලාවට මේවා අතහැරලා මේවා පැනලා ගැඹුරු දේස් වලට යනවා. ඒ මුල ආරම්භය මෙතනම බව, ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවේ ඇරඹුම මෙතන බව අපි අමතක නොකළ යුතුයි. මොකද බුදුරජාණන් වහන්සේ අර නුසුදුසු අය දැකලා ඒ අය තව ටිකක් සසරට තල්ලු කරන්න, සසරේ පවතින ඕන කර්ම විසය ලෝකෙට කියා දුන්නනේ. සසරේ පරණ වෙන්න ක්‍රමයක් ලෝකෙට කියලා දුන්නා නෙමෙයි. උන්වහන්සේ දාර්ශනික භාවනාව පනවන්නේම අද නුසුදුසු වූවා හෙට දවසේ මේ ධම්මකට සුදුස්සෙක් වේවා කියන අදහස. අද නුසුදුස්සා හෙට සුදුස්සෙක් බවට පත් කරන පිළිවෙත දානසීල භාවනාව වේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අරමුණ යා සසර යන භවගාමි කර්ම රැස් කරගෙන ධම්මගේ ඉවතට යාම නොවේ. සසර ප්‍රමාද වීම නෙමේ. ඒ උන්වහන්සේ අදහස් කරේ ඒ සුදුස්සෙක් වෙන විදිහට මේ දේ කරන්න නම් එදා තිබුණු දේ අද බුදුරජාණන් වහන්සේ පනවා ඇති දේ වෙනස වෙනින් කොට හඳුනාගත යුතුම වෙනවා. එහෙත් වර්තමාන ලෝකයේ දිහා ගිහි පැවිදි සමාජයන් දිහා බැලුවහම මේ වෙනස හඳුනාගෙන මේ කටයුතු කරන බව සුදුස්සන් නිර්මාණය වීමේ වැඩපිළිවෙලක දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවම යොදවන බව, යෙදෙන බව පේන්න ලැබෙනවා නම් ඒ ඉතාමත් අල්පයි ස්වල්ප. එතකොට පින්වතුන් හිතලා බලන්න එදත් ශික්ෂාපද සමාදන් වෙලා නොකළ යුතුයයි සම්මත වැරදි වලින් මිදෙන්නට ඒ වැරදි නොකර ඉන්නට උත්සාහ කළා, වෑයම් කළා. අදත් අපි කුමක්ද කරන්නේ? නොකළ යුතුයයි සම්මත වැරදි දෙයින් මිදෙන්න, වෙන්වෙන්න, ගැලවෙන්න සීල සමාදානය තුළ උත්සාහවත් වෙනවා. එදත් තදත් ශික්ෂාපද වශයෙන් ගත්තොත් බුදුහාමුදුරුවෝ ලෝක පහළ වුණත් නොවුණත් ශිෂ්ට සමාජය යම් යම් සීමාවන් පනවාගෙන තිබුණ සදාචාරය පිළිබඳව ඒ හැම ශිෂ්ට සමාජයක්ම ප්‍රාණඝාතය, ප්‍රාණවධය, හිංසනය එලා නොකළ යුතු වරදක්සේ සම්මත කරලා තිබුණා. සොරකම මොනම සමාජයකවත් අනුමත කරන්නේ කාම මිත්‍යාචාරයේ ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නෑ. බොරුව මිනිස් සමාජය, ශිෂ්ට මිනිස් සමාජය අනුමත කළේ නෑ. සුරාව මනම කාලයකවත් ශිෂ්ට සමාජය යහපත්යේ සම්මත කරන්නේ නෑ. එනිසා ලෝකයේ හැමදාම ඒ ශිෂ්ට සමාජය සම්මත කොට තිබුණා නොකළ යුතුදී. එනිසා මෙබඳු වැරදි වලට කියනවා ලෝක වජ්ජ කියලා. ලෝක වජ්ජ ලෝකයා විසින්ම සම්මතයි වැරදි කියලා. මේක බුදුහාමුදුරුවෝ අනුමත කළ එකක් නෙමෙයි. අනුමත කළ යුතු නෑ. ඒක වාචික සමාජීත්‍ය අදහස තිබුණා. උන්වහන්සේ එක තවදුරටත් කැඹුරු කරලා ඒ අදහස පැනවීම. ඊට අතිරේකව උන්වහන්සේ තවත් වරදක් වැරදි කොටසක් පෙන්වන සම්මුති වචන. සම්මතයෙන් වැරදි යුත්තේ. විකාලයේ ඉරාවරට ගියාට පස්සේ ආහාරය ගන්න එක ලෝක සම්මතය තුළ වරදක් නෙමෙයි. මල්ලද විලවුන් දරන එක ලෝක සම්මතය තුළ වරදක් නෙමෙයි. නැටුම් ගැයුම් වැයුම් බලන එක ලෝක සම්මතය තුළ කවදාවත් වරදක් නෙමෙයි. උස්සාසන මහසුන් පරිහරණය කරන එක ලෝක සම්මතය තුළ වරදක් නෙමෙයි. රන් රිදී මුතුමැණික් කහවණු පරිහරණය ලෝක සම්මතය තුළ කවදාවත් වරදක් නෙමෙයි. හැබැයි මේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ නිවන් මඟ සොයාගෙන යන විශේෂයෙන් ඒ ශාසනයට කැප වුණු අයට නොකළ යුතුයයි කළ පැනවි. ඒ මඟට බාධා වන බැවි, ඒ මඟට කිලුටු වන බැවි උන්වහන්සේ මේවා නොකළ යුතුයයි පැනවුවා. එතකොට ඒ පණවපු පැනවීම් වලට කියනවා සම්මුති වචන. එතකොට ඒක වරදක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ පණවපු නිසා. උන්වහන්සේ ප්‍රඥාන්තිය උන්වහන්සේගේ අනරික්මවා යාමේ වරදට හසු. ඒක උන්වහන්සේ පැනෙන්නේ අපේම යහපතට. ඉතින් කොහොම වුණත් මෙන්න මේ කියන අතීතය තුළ ඒ සම්මුති වාච්‍ය කියන කොටස බුදුරජාණන් වහන්සේලාගේ පැනවීම තුළින් ගොඩ නැගුණු සිකපද නොතිබුණා. අර ලෝක වාච්‍ය ලෝකයා වැරදියි සම්මත කළ ශික්ෂණය එදත් තිබුණා දැත්තේ. එතකොට අපි එදත් පන්සිල් රකින්නට මහන්සි වුණා, අදත් ඒ ටිකම කරමු. එදායි අදයි මොකක්ද වෙනස? එදත් මේ වැරදි ටික නොකර ඉන්න උත්සාහ කළා, අදත් අපි ඒ වැරදි ටික නොකර ඉන්න නම් උත්සාහ කරන්නේ මොකක්ද වෙනස? එදත් දන් දුන්නා, අදත් අපි දන් දෙනවා, මොකක්ද වෙනස? එදත් භාවනා කළා, අදත් භාවනා කරා, මොකක්ද වෙනස? දැන් අපි මෙන්න මේ වෙනස වෙනුව හඳුනාගෙන ඇද්ද? හඳුනා නොගත්තේ නම් එහෙම තමයි අපි නුසුදුසුන් බවට තවදුරටත් පත් වෙන්නට හේතුව කාරණේ වුණේ. ඉතින් අපි අද දවසේ නැත්නම් හෙට දවසේ හෝ මේ ලෞතුරු මකට සුදුස්සෙක් වෙලා මේ සංසාර සාගරයේ නිතර වෙන්න නම් යම් විදිහකින් ආරම්භය මෙහෙම වෙනවා. ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ අදහස ගැන යම් දුරකට හෝ ගැඹුරට අධ්‍යයනය කරන්න. බුදුරජාණන් වහන්සේ පෙර නොයසූ ධාමන්ති වදාළේ කියන අදහස සනාථ කරගන්න. එදත් මේ කය වචන දෙකින් සිදුවෙන වැරදි දලක්වා ගන්නට උත්සාහ කළා, අදත් මේ ශාසනය තුළ තියෙනවා මොකක්ද වෙනස එතනින් අද කියලා කවුරු හරි ඇහුවොත් අපට ඒ වෙනස තියාගන්න බැරි වුණොත්, අපි ඒ වෙනස හඳුන්වාගෙන නොතිබුණොත් අපි අසමර්ථ වෙනවා, අපි තවදුරටත් නුසුදුසු බවටම පත් වෙනවා. එනිසා මේ ශාසනය තුළ සීලමය ප්‍රතිපදාව ගත්තා, සීලමය පින්කම ගත්තා. ඒක සංසාරයේ දීර්ඝ කන්නට නොව නොසුදුසුකම් ඉක්මවා සුදුස්සෙක් බවට පත් කරන වැඩපිළිවෙලක් විය යුතුමයි. එහෙනම් කොහොමද සීලේ ඒ දානේ ඒ භාවනාව අපිව සුදුස්සෙක් බවට පත් කරන්නේ? ලෞතුරු මාර්ගයට සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ මාර්ගයට සමීප කරවන්නේ කොහොමද? ඊට සුදුසු බවට පත් වෙන්නේ පත් කරන්නේ කොහොමද? අප දැනගත යුතුම වේවා. එනිසා පින්වතුනි සීලය කියලා කියනකොට මේ සංසාරය තුළ අපි මීට වඩා යමක් හිතන්න වෙනවා. දානේ භාවනාව ගැන එහෙමමයි. ඔබ දන්නවා මා දන්නවා මේ ශාසනය මනස මූලික කරගත්ත දහමක් බව. මනෝ පුබ්බංගම ධම්ම. හැම දෙයකම මනස මූලික බව, මනස ශ්‍රේෂ්ඨ බව, මනස පූර්වාංගම පවතින බවයි අපි ධර්මපදයේ පළවෙනි ගාථාවෙන්ම ඉගෙන ගත්තේ. මනස මූලික කරගත්ත ධර්මයක්. පච්චත්තං වේදිතා භූමෝ හේති. ධර්මයේ ගුණ කියන තැන ආධ්‍යාත්මයෙන්ම අවබෝධ කරගත යුතු, නුවණින්ම විමසා හඳුනාගත යුතු ධර්මයක් හැටියටයි දහම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ගුණ කියන තැන වදාළේ. එනිසා අපට මේ භෞතික කාරණාවට වඩා අවධානය යොමු කරන්නට වෙනවා මානසික ක්‍රියාවට. අපට පෙනෙන භෞතික දේට වඩා මනසමයි මූලික වෙන්නේ. මනස දිසාවටමයි අපේ අවධානය යොමු වෙන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව වදාළ පිළිවෙලත් එක තැනකින් පොඩි විමසීමක් කළොත් යම් හඳුනා ගැනීමක් සොයා යාමක් කරන්න එය උදව් වේවි. කාය වාචාණං සමෝදානං සීලං. බුදුරජාණන් වහන්සේගේ සීලය පැනෙන්නේ විශේෂයෙන් කය වචන දෙකෙහි හික්මීම උදෙසා. කය වචන දෙකේ සංවර භාවයමයි සීලය කියලා පැනෙන්නේ. ඒ කය වචන දෙකේ සුරක්ෂිත භාවය පිණිස හික්මවා ගැනීම, පාලනය කර ගැනීම පිණිස උන්වහන්සේ පිළිවෙලින් ගැඹුරු වෙවි යන ශික්ෂා ක්‍රම හතර චතුපාරිශුද්ධ සීල නමින් සතර සීලය පනවවදා. රාතිමෝක් සංවරය, ඉන්ද්‍රිය සංවර සීලය, පත්‍තිසන්දිස්ස සීලය, ආජීව පාරිශුද්ධ සීලය. දැන් අපි මේ සීලය දිහා බලන්නේ නිවර්ද නොකරන්න ඕන, නිවර්ද නොකරන බවට පොරොන්දු වෙන්න ඕන. පොරොන්දු වෙලා ඒ පොරොන්දු ඉටු වෙන ආකාරයෙන් නොකර ඉන්නට ඕන. හැබැයි බුදුදහම තුළ සීලය කියන ප්‍රතිපදාවට යොමු වුණොත් මේ වැඩපිළිවෙල ඊට වඩා වෙනස්. ශික්ෂාපද සමාදන් වෙන්න ඕන බව ඇත්ත. ඒ ශික්ෂාපද සමාදන් වෙන්නේ කුමකටද? ඒ ශික්ෂාපද සමාදන් වෙලා කුමක් අපට කරන්න තියෙන්නේ? නුවණින් විමසා බැලුවොත් අපි දන්නවා හැම කෙනෙක්ම කයින් වචනයෙන් අපේ වැරදි වෙනවා නම්, අකුසලයට පාපයට යොමු වෙනවා නම්, ඒ වරද, ඒ අකුසලය, ඒ පාපය අප තුළ ගොඩනැගෙන්නේ කයින් වචනයෙන් ක්‍රියාවට නැගෙන්නේ ඊට එහායින් තියෙන හේතුවක් නිසා. ධම්මපදයේ පළවෙනි ගාථාව අපිට පාඩම්. මනසාචේ පදුත්තේන භාස්තිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති චක්කවත්. ගුණ අනුව යන කරත්තයනේ දුක පසුපස තමා කරා එන්නේ. කුමන කාය කර්මයක් වාකරණය හේතුවෙන්ද එබඳු කාය කර්ම වාකරම ගොඩනැගෙන්නේ කොහොමද? මනසාචේ පදුට්ටි දූෂිත වූ මනස මූලික වෙලා යම් කායික වාචික ක්‍රියාවක් ඇද්ද එය අකුසලයි කියන කියමනයි මේ කියන්නේ. එහෙනම් දැන් මේ ශාසනය තුල අපි හඳුනගෙන තියෙන ඕන කය වචන දෙක සංවර වෙන්නේ, කය වචන දෙක දුස්සීල භාවයටපත් වෙන්නේ, කය වචන දෙකේ නොහික්මුණු කම් ඇති වෙන්නේ, කය වචන දෙකෙන් අකුසල කර්ම රැස් වෙන්නේ, වැරදි පාප සිද්ධ වෙන්නේ මනස දූෂිත වීමෙන්. මනස දූෂිත වීම දැන් ඒ ටික කුසල වෙන්නේ, සුසිල් වෙන්නේ, ප්‍රසන්න වෙන්නේ, යහපත් වෙන්නේ, කුසල වෙන්නේ කොහොමද? ඊළඟට ගාථාවෙන් අපට කියලා දුන්නා මනසාචේ පසන්නේන භාසති වා කරෝති වා. කායික වාචික ක්‍රියාව කුසල වෙන්නේ, සුසිල්වත් වෙන්නේ, මනස ප්‍රසන්න වෙන්නේ. එහෙනම් දැන් අපට සීලය කය වචන දෙකේ සුරක්ෂිත භාවය නම් ඒ කය වචන දෙකේ සුරක්ෂිත භාවය ඉක්මනින්ම පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. සිත දූෂිත වන්නේ නම් සිත දූෂිතව තිබියදී කය වචන දෙකේ සංවරයක් සීලය බලාපොරොත්තු වෙන්නේ. කය වචන දෙකෙහි සංවර භාවයේ සිල්වත් බව බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක් යාර සිද්ධ වෙනවා මනස ආචේ පසන්නේ, මනස ප්‍රසන්නද. දැන් මේ ශාසනය තුල ශික්ෂාපද මත නෙමේ යෙදෙන්න වෙන්නේ. ශික්ෂාපද ටික සමාදන් වුණා, සමාදන් වෙච්ච ශික්ෂාපද ටික රකින්න නම් වැකෙන්න නම් රකින්න තියෙන්නේ කොතනද තියෙන අදහස පැහැදිලි වෙලා තියෙනවා. හිත රකින්නේ නැතුව, සිත ප්‍රසන්න කරගන්නේ නැතුව මේ පොරොන්දුව අපි කාටවත් ඉදිරි කරන්න බෑ. හැබැයි ඒ ගැන නොදැන, ඒ ගැන නොසිත මේ වරද අද දවස කරන්නේ කියලා සමාදන් කරලා දෙවි වීරිය අධිෂ්ඨානයේ ඒ වරද නොකර ඉන්න පුළුවන්. ඒ සීලය එදා තිබිච්ච සීලය, එදා තිබිච්ච සීලයට මේ මනස මූලික කරගත්ත මේ දැක්ම තිබුණේ නැහැ. අද සීලය ඊට වඩා වෙනස්. අද මේ සීල ප්‍රතිපදාවට එන කෙනා, සීලමය පින්කමට පිවිසෙන කෙනා සත්පුරුෂ ඇසුරෙන් අසාගත යුතුයි, සත්පුරුෂයෝ කියා දිය යුතුයි. මේ සීල රකින්නවා කියලා කියන්නේ මේ සමාදන් වෙලා නොකර ඉන්නට දරන උත්සාහය නෙමෙයි. මේ වරද වෙන්නේ කොතනින්ද? මේ කය වචනේ නොහික්මුණුකම් මතු වෙන්නේ කොතනින්ද? කිනම් හේතුවකින්ද? ඒ හේතුව දිහා බලලයි මේ ඵලය ඉවත් කරගන්න ඕන. එහෙනම් යාට හම්බ වෙනවා රකින්න වෙන්නේ හිත. මොනවද හිත රකින්නේ? එතකොට අපිට පිළිවෙලින් දහමක් දිගේ ඉදිරියට යන මාවතක් හම්බ වෙන්නේ. දැන් කය වචන දෙක රකින්න නම් හිත රකින්න ඕන කියලා එනවා. හිත රකින්න නම් මොනවද හිත කෙලෙසෙන දේ? මොනවද හිත කිලුටු කරන දේ? අනි හොයා ගන්න වෙනවා. සිත කෙලෙසෙන්නේ යමකින්ද? ඒකට අපි කියන කෙලෙස් කියන. එතකොට දැන් අපිට හොයා ගන්න වෙයි, හඳුනා ගන්න වෙයි කෙලෙස් කියන්නේ. ඒ කෙලෙස් කොහොමද හිතට එක්වෙන්නේ? එකතු වෙන විදිය අහගන්න හොයා ගන්න වෙනවා. බලන්න ක්‍රමක්‍රමයේ සුදුස්සෙක් බවට පත් වෙන්නේ. සුදුස්සෙක් නිර්වාණය වෙන හැටි බලන්න. දැන් සිත කෙලෙසෙන්නේ යමකින්ද? එවන් කෙලෙස් සිතට ඇතුළු වීම වළක්වේ. දැන් අපි දන්නවා අපි කෙතක් දෙපුර වුණාම කෙතරක් ඉන්නවා. කෙතරක් ඉන්න අපි දඩු වැඩක් කරනවා. දඩු වැඩක් දැන් අපි දඬුවට ගහන්නේ කෙතේ ආරක්ෂාව. අපි පැලට ගිහිල්ලා රකින්නේ කෙත මිසක් වැට නෙවෙයි. වැට අවශ්‍ය වෙනවා නම් ඒ කෙතේ රැක්මට. සිතා පද වැට වගේ සිත කෙත වගේ කෙත රැකුණොත් කෙත රැකගත්තු ඒ කෙතේ රැක්මට උපකාර වන ටික තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කරනවා. ප්‍රාතිමෝක්ෂ මෝක්ෂය පිණිස නිවන පිණිස පමුණුවන වචනේම තියෙන අර්ථය උන්වහන්සේගේ සීලයේ කුමකටද කියලා. මෝක්ෂය පිණිස නිවන පිණිස මෙහෙවන ඉක්මවන සික්ෂණයක් මේ කියවෙන්නේ. එතකොට අපි ගෙදරක ඉන්න පැලට ගියාම පැල රකින කෙනා පැලට ගියා කියලා කිතරක් ඉන්නේ. පැලට ගිය කෙනාට සිද්ධ වෙනවා කිතරක් ඉන්න. කිතරක් ඉන්නේ කාටද? යා නඳුන ගන්න සොර සතුරු වෙන්න පුළුවන්. නපුරු වනසතුන් ඇතුළු වෙන්න පුළුවන්. ඌරන් ගෝන වලිකොටි වනසුන් වැනි සතුන්, රිලව් අදුරු වැනි සතුන්, වෙනත් වෙනත් සතුන් මේ කෙතට හානි කරන්න පුළුවන්. වෙනත් වෙනත් කෝවි සතුන්ගේ දිලීර බැක්ටීරියා වලින් මේ කෙතරට ගන්නවා. එතකොට කෙතයි රකින්න කෙතරකින්ද කෙනාට කාර්යයන් දෙකක් පැවරෙන. එකක් කෙතට ඇතුළු නොවු කෙතට හානි කරන සතුන් ඇතුළු නොවනසේ කටයුතු කරන්නත් වෙනවා. යම් විදියකින් යම් ප්‍රමාදයකින් හෝ කෙතට ඇතුළු වත් වනසතේ වැඩි හානියක් වෙන්නට පෙර ඔවුන් එළවා දැමිය යුතුද? නොආවා වූ සතුන් නොවෙන්න ආවා වූ සතුන් එළවා දමන්නට සිදුවේ. එනිසා කෙතරකින ගොවියා සතෙක් එදකම්ම ඉඳලා එළවන්න බලාගෙන ඉන්නේ නැහැ. ඈතින්ම සත්තුන් එන්නට එන සත්තුන් ඉලවන දමන්නයි ඔහුගේ උත්සාහය. ඒ නිසා තමයි යකඩ ඒකට තට්ටු කරලා බිනිවැලයක් ගහලා හූවක් කියන කවියක් සිද්ධුවක් කියන සද්ද නගා නොආවා වූ සතුන් ඉලවා දමන්න හරවා යවන්න. ආවෝ සතේ ඒ ඒ සතාගේ ස්වභාවය අනුව ඒ සතාගේ හානි අනතුර අනුව ප්‍රතිකාරම ප්‍රතික්‍රියාවන් දක්වලා වැඩි හානියක් වෙන්න කලින් මේ සතුව හෙළවා ගත යුතු වෙනවා. එතකොට සතාගේ ප්‍රමාණය හඳුනා ගත යුතු වෙනවා. හඳුනාගෙනයි ඒ ලවා දැමීමේ ක්‍රියාව ප්‍රයුක්ති කරන්නේ. අපටත් සිල් සමාදන් වෙච්ච දවසේ අපට හම්බ වෙලා තියෙනවා ඒ සමාදන් වුණා කියලා කියන්නේ කෙත කෙතට වැටක් බැඳගත්තා. රකින්න ඕන දැන වැට නෙමෙයි. අපි රකින්න වැට නෙමෙයි කෙත. කෙත රකින්නයි අපිට වැටක් ඕන. වැට බැඳකට ගෙදරට වෙලා හිටියොත් කෙත රකින්නේ. වැට කඩාගෙන වන සතුන් ඇතුළු වෙනවා. ඒ නිසා කෙතත් වැටත් දෙකම ගොවියට රකින්න වෙනවා. ඒ නිසා ගොවියට සිද්ධ වෙනවා කොයි පැත්තෙන්ද වැට කඩාගෙන වන සතුන් ඇතුළු වෙන්නට පුළුවන්. ඒ දිසාවන් තැන් අනුමාන කරගෙන හඳුනාගන්න. ඒ අනුව ඒ දිසාවන් පෙනෙන සීමාවක තමයි පැල හදාගන්න. ඇසට ඉලක්ක වන සතුන් ඇතුළු වෙන්න පුළුවන් අනතුරුදායක තැන්වල තමයි ඒ පැල හදාගන්න ඉන්න හදන්නේ. අපටත් ඔය කාර්යයමයි සීලයේදී බුදුරජාණන් වහන්සේ පනවන්නේ. අපි වැටක් බැඳ ගන්නවා යම රකීම උදෙසා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සිත ඒ සිතට වැටක් බඳින වැට ඕන උනේ සිතේ. දැන් සිත රකින්නවා සිත රකින්නවා කියන්නේ කිත රකින්නවා වගේ. දැන් සිත රකින්නවා සිත රකින්න පුළුවන් වෙන්නේ සිත රකින්නේ වැට රකුණා. මොකද වැට කඩාගෙනමයි වැට බිඳගෙනමයි වන සතුන් ඉන්නේ. ඒ නිසා ගොවියගේ අවධානය තියෙන්නේ වැට දිසාවට. වැට පැත්තටයි ගොවියගේ අවධානය තියෙන්නේ. කොතනින්ද ඇතුළු වෙන්න පුළුවන් කියලායි බලන්නේ. මොකද වැට රැකගත්තොත් වැට දිහාවට අවධානය යොමු වෙලා තිබුණොත් කිත රැකෙන්නේ නැහැ. ඒ වගේ අපටත් සිද්ධ වෙනවා කිතේ රැකෙන විදිහින් වැට දරන. හැබැයි වැට රකින්නේ කිතේ රැකීම උදෙසා කියන නෝන තියෙන්න ඕන. එතකොට එතනදි තියෙනවා අපට කාරණා දෙකක්. එක පැත්තකින් අපි සරලව ගත්තොත් සිතට එකතු නොවුණු කෙලෙස් එකතු නොවන සේද යම් විටක සිතට ක්ලේශයක් එකතු වුණොත් එකතු වෙච්ච ක්ලේශය වහා ඉවත් කිරීම. අපි ඒක ඉගෙනගෙන තියෙනවා උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානං. උපන්නානසලාන ධම්මාන අනුපන්නානං අකුසලාන ධම්මාන න උප්පාදාය. නූපන්න කුසලයක් වීතන් ඒක නූපදවා ඉන්නට උත්සාහ කරයි. සිතට නොවා වූ කෙලෙස් ධර්මයන් ඇතුළු නොවන්නට උත්සාහ කළේ. උපන්නානං පාපකානං අකුසලාන ධම්මාන පාන. උපන්නා වූ යම් අකුසලයක් ක්ලේශයක් වේනම් ඒ වහායි. අර ගොවියාගේ කාර්යය. දැන් ඔන්න සුදුස්සෙකු නිර්මාණය කරන වැඩපිළිවෙල අපට හම්බ වෙන්නේ ඔන්න ඔය වැඩපිළිවෙල තුළ සීලය තුළ ඉක්මනවා. මොකද ඒ තුළම ගොඩනගෙනවා අනුපන්නාන කුසලාන ධම්මාන උපන්න. නූපන් කුසලයේ උපදී. උපන්නාන කුසලාන ධම්මාන උපන්නා වූ කුසලයේ වෙන්නවා. දීයෝ භාවය. වැඩි දියුණු වෙනවා. එතකොට අපේ සීලය අපි අද මේ සාසනය තුල රකින්නවා කියන සීලය මෙන්න මේ කියන සතර ගුණයෙන් යුක්ත වෙනවා. එකට කියනවා අපි සතර සම්‍යප්පදං වීර්ය. සතර සම්පදං වීර්ය. නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසලය ගෙවා දමන්නට, නූපන් කුසලය උපදවන්නට, උපන් කුසලය වැඩි දියුණු කරන්නට කියන මෙන්න මේ කාරණාව අපි රකින සීලය තුළ යෙදිලා නම් අපි සුදුස්සෙක් බවටයි මොහොතින් මොහොත පත් වෙන්නේ. සුදුස්සෙක් බවටයි අපි පත් වෙන්නේ. එතකොට ඒ තුළ මහ ගැඹුරක් තියෙනවා. ඊළඟට බලන්න වෙනවා මේ හිත කෙලෙසෙන ලෝභ දේශ මොහ සංඛ්‍යාතය මූලික කරගත්ත ක්ලේශ ධර්ම පිළිබඳව යම් හඳුනා ගැනීමක් කරගෙන නිබඳු කෙලෙස් සිතට එන්නේ කොහෙන්ද? කොහෙන්ද හිතට එන්නේ? තංචකෝ ආගන්තුකේ උපක්ලේශේ ආගන්තුකෝ බාහිරේ එකතු වෙලා එන්නේ කෙලෙස් වලින් හිත කෙලෙසින්. බාහිරේ වයින්නේ කොහෙන්ද? අන්න දෙවනුව උන්වහන්සේ අපට ඉන්ද්‍රිය සංවර සීලයක් පනවලා තියෙනවා. මේ ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ කෙතරම් ඉන්න තවත් දෙයක්. සිත කෙලෙසුන් කෙරෙන් මුදවන්න බෑ. මේ ආයතන සියල්ලම විවෘතව තබා එහෙ කනදාසේ දිවකය මන කියන මේ සලායතනය යම් පාලනයකට නතු කළ යුතු වෙනවා. යම් පාලනයකට නතු නොකළේ නම් සිතට එකතු වෙන කෙලෙස් වල ප්‍රමාණය සීමා කරන්නේ. සිතට කෙලෙස් ගලාගෙන එන්නේ නම් සිත දෝෂණය වීම වළක්වන්නත් බෑ. සිත දෝෂිත වූයේ නම් ඒ හේතුවෙන් සිදුවෙන කායවත් දුස්සරිතය වළක්වන්නත් බෑ. කායවත් අකුසලයෙන් කොට නැගෙන කර්මය වී නම් ඒ කර්මයට අනුව තිරිසන් ප්‍රේත අසුර නිරය ඉක්මවනවා කියන එක වෙන්නේ. එහෙනම් එයා දන්නවා දැන් මෙතන රැකුනේ නැත්නම් මෙතන රැක්කේ නැත්නම් අවසානයේ නතර වෙන්නේ සතර අපායෙන්. එනිසා ඒ සතර අපාය ඉක්මවන්න නම් මෙහි රැකිය යුතු, මෙහි යම් පාලනයක් හෝ වැඩි කරගත යුතුයි කියන ඉන්ද්‍රිය සංවරය පිණිස පිළිපදින වැඩ පිළිවෙලකට අපට නම් වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවරය ගැන හිතන්නේ හිතේ කෙලසීම වළක්වන්න. හිතට කෙලස් එන්නේ මේ බාහිරව හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම ආදී මේ බාහිර අරමුණුත් බාහිර අරමුණුත් එහි යම් පාලනය ද්වාර පාලනයක අවශ්‍යතාවය හඳුනා ගන්නවා මේ පිළිවෙතට ඉන්න. අන්න එතකොට සිත ඉල්ලන ඉල්ලන රූප, සිත ඉල්ලන තරමක් සද්ද, සිත ඉල්ලන තරමක් ගන්ධ, සිත ඉල්ලන තරමක් රස, සිත ඉල්ලන තරම පහස ලබා දෙන්න පෙළඹෙන්නේ යම් යම් වෙලාවන් යම් යම් දිනවකවාන යම් යම් සීමාවන් පනවගෙන අඩුතරමින් අද දවසේවත් මේ දින කීපේවත් මම සිටී මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්නේ නැහැ. හිතට කෙලෙසෙන මේ අරමුණු ලං කරන්නේ නැහැ. කියන අදිස්ථානයක පිහිටලා ද්වාරපාලනය කිසි. අන්න ඒ සඳහා අපි කුමක්ද කරන්නේ? අපි අද ශික්ෂාපද ටික සමාදන් වෙන දවසේ විවේක ස්ථානයක් වෙනවා. ආරණ්‍යයට පන්සලකට ආරණ්‍යයකට භාවනා මධ්‍යස්ථානයකට යන්නේ මේ ඉන්ද්‍රිය අසංවර කරන අරමුණු අඩු තැනකටයි අපි මේ යන්නේ. දැන් ඒක දැනගෙන කරන්න ඇයි අපි ඒ බඳු තැනකට යන්නේ? ඒ බඳු තැන් වල මේ හිතට විසම භාග අරමුණු අඩු විදලාගෙන ද්වාරවලට විසම භාග අරමුණු ගැටෙනවා අඩු නැතුවම නෙවෙයි. නැති තැනක් නෑ ලෝකේ. අඩුම අවම තැනක් අපි හොයාගන්නවා. අරණ්‍යයක් වේවා, පන්සලක් වේවා, භාවනා මධ්‍යස්ථානයක් වේවා, ඒ විසම භාග අරමුණු වැඩි නම් පරිවර්තන ආකාරයක්. ඒ දුරු කළ යුතු තැනක්, ඒ බැහැර කළ යුතු තැනක්, ඒ නොයා යුතු තැනක්. නරක තැන ගැන කවර කතාවද? ඒ හොඳයි කියන තැනක් බැහැර කරන්න. එතකොට දැන් මට අපි හඳුනගෙන තියෙන ඕන මේ දුස්සීල භාවයෙන් නිවෙන්න නම් හිතක් ඉන්න ඕන. හිත රකින්න බැහැ මේවා විමුක්ත කරගන්න. එතකොට යම් යම් කාල සීමාවක් පදවගෙන හරි දවසකට පැයක වෙලාවක් වෙන් කරගෙන හරි මෙන්න මේ පැයේදී මේ දොරටු වලට මේ ආහාර දෙන්නේ මේ කියන පාලනයට අපි ඉන්නවා. එතකොට ඇයි මේවා පාලනය කරන්නේ? ඒ ටිකත් අපි කල්යාණ මිත්‍ර ඇසුරින් ගැඹුරට අධ්‍යයනය කරලා තියෙනවා. ගැඹුරට බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා අපේ මේ ඉන්ද්‍රිය හය විසසහිත තුවාලවලට සම්බන්ධ විශේෂයෙන් ද්වාරයක් වගේ. දැන් ගෙඩි වන පිළිකාවන්ගෙන් යුක්ත කෙනෙක් කටු ලැබක් නැදින් යන්න උනොත් කොහොමද යන්නේ? එයා දන්නවා ද්වාරයක කටුවත්ත පැටළුනොත් නිකන් මේ කටුවත්තක් පැටලුණත් විස සහිතයි, වේදනාකාරී. අර විස තුවාලයක කටුවත්තක් පැටලුණොත් කොච්චර වේදනාකාරී, කොච්චර පීඩාකාරී. ඒ බව දන්න ඔහු ඒ කටුපදුරු අතරින් ඉදිරියට පියවරක් තබනවා නම් උඩ බලලා, සරස බලලා, ඉදිරිය බලලා, බිම බලලා, හැම පැත්තක් මහත්පස බලලාමයි පියවරක් ඉදිරියට තියන්නේ. ඇයි? එයා දන්නවා කටුවත්තක් කනොත් ලැබෙන වද වේදනාව මොකක්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට මේ ආයතන පාලනය ගැන වදාලේ ඔය වන තුවාල තියෙන කෙනෙක් කටුපඳුරු අතරින් යනවා. එතකොට රූප ශබ්ද ගන්ධ රස පහස ධර්ම කියන ඒවා කටු අතු වලට සමාන කරලා තියෙනවා. එහෙ කරනාසේ දීව කයි මනස තුවාලයකට සම කරලා තියෙනවා. තුවාලයට කටුවත්තක් වැදිනවා වගේ එහෙට රූප කරට ශබ්ද නාසයට ගන්ධ දිවට රස පහස පහස සිද්ධ කරනවා. එතකොට මේ ටිකත් මේ විදිහෙන් කල්පනා කරලා අර මාසිකට දවසක් දෙකක්වත් දවසකට පැයක්ම වරක්වත් ඒබඳු අවබෝධයකින් ඒබඳු හැඟීමකින් අපි මේ පාලනය කරන්න උත්සාහවත් වෙනවා කියන්නේ අපිට මේ බාහිර භෞතික දේ මත නෙමෙයි මේ සිදුවෙන සිද්ධිය කොහක්ද සිදුවීම කොහක්ද කියන අවබෝධයෙන් තියෙන්න ඕන. මෙන්න මේ ටික රැකුණොත් මේ විස කටු හැපුනේ නැත්තම් මේ වේදනාව මේ දුක ඉන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ සිතේ කෙලසීම වළක්වා ගැනීම පිණිස ද්වාරපාලනය එකට කියන ඉන්ද්‍රිය සංවරය. ඒක තව ටිකක් එහාට ගියාම ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාවක් දක්වා යනවා. ඊළඟට සිත කෙලෙසෙන්නට පුළුවන් තවත් තැනක් තමයි ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ආවාස නිවාස, බෙහෙත් හේත් ආදී සිව්පස පරිහරණය. එතනදි සුරක්ෂිතතාවය හිත රැක ගැනීම උදෙසා තවත් වැටක් බුදුරජාණන් වහන්සේ යොදලා තියෙනවා. වැටක් මෙන්න මෙතනදී සිත කෙලෙසිලා කායික මානසික ක්‍රියාව බොහෝ කොට අනුසරයට යන පුළුවන්. අන්න එතනදී මෙන්න මේවා පරිහරණය කරන්නේ කිනම් අර්ථයකින්ද කියන සීමාව හඳුනගෙන ඒ සීමාවේ පිටා කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ තුළින් සිතේ සුරක්ෂිතතාවය, සිත කෙලෙසින්නට තියෙන ඉඩ වළක්වා ගැනීම. ඊළඟට ඒ වගේ බොහෝ විස්තර කතා කළ යුතුයි. එහෙත් මේ වෙලාව නෙමෙයි. තරාතේ ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය දිවි පැවැත්ම නිසාවත් මේ වරදට මේ පාපයට මේ අංශයට වැටෙන්නේ. ඒ අදහස ගත්තාම ඉතාමත්ම ගැඹුරු. එතකොට අපි බොහෝ වෙලාවට සිතාපද සමාදාන වෙනවා යම් යම් අවස්ථාවන් ආවම පිළිනවා. අපේ හිත මොකෝවිද කියලා එයා වගා කරනවා. දැන් භෝගයට ගොමි හානියක් වෙලා නොයෙක් පිළියම් යදනවා ධාර්මිකව බේර ගන්න බැහැ. අවසානයේ ආයතුව භෝගය රැක ගන්න බැහැ. බෙහෙතක් ගන්න නැතුව කුමිදාසයක් පාවිතා කරන්න නැතුව කිය අන්‍ය සත්ත්වයාතනේ සමේත පෙළඹෙනවා. භෝග පරියන්ත යාගසීයේ භෝගයේ කෙලවර කොට පවතින සමාකර කෙලවුවේ ශික්ෂාව රෝගයේ කෙලවර රෝගී වුණාම ශික්ෂාව ධාරණ රෝග පරියන්ත. එතකොට ජීවිතය නිසාවත් අත් නොහැර ජීවත්වීම සඳහාවත් අත් නොහැර අපට යම් ශික්ෂණය පිහිටෙන්න පුළුවන් නම් අවසානයේ අපට ආජීව පාරිශුද්ධ සීලය කියලා යම් ගුණයක් පනවනවා. මේ හැම පැත්තකින්ම වැට දැන්න බුදුරජාණන් වහන්සේ සිත සුරක්ෂිත. හැබැයි දැන් බාහිරයෙන් එන වරසතුන් වැළැක්වුවට කෙතට කෙත තුළම දිලීර, බැක්ටීරියා, කෘමිරෝග වැළඳිලා මේ වගාව හානි වෙනකම්. එනිසා ගොවියට සිද්ධ වෙනවා ඇතුළතින් නැතිවෙන්න පුළුවන් උපද්‍රවත්වල. ඒ වගේ මේ ශික්ෂණයෙන් අපි බාහිරයෙන් ඇතුළු වෙන්න පුළුවන් දේවල් වළක්වලා තියෙනවා. බාහිරයෙන් ඇතුළු නොවුනට දැන් අපි හිතට ගත්ත දේවල් තියෙනවා. ගත්තරම සිහි වෙලා සිතින් සිහි කරලා සිත කෙලසෙන්න පුළුවන් විදිහ තියෙනවා. අන්න ඒ නිසා අපිට සත්පුරුෂ ආශ්‍රයෙන් හොයා ගන්න වෙනවා බාහිරයෙන් ඇතුළු වෙන කෙලෙස් වගේම ඇතුළතින් සිහිපත් වෙලා සිත කෙලෙසෙන්නට පුළුවන් ඉඩ හඳුනාගෙන ඒ දෙපැත්තෙන්ම අනතුරක් හානියක් නොවෙන්නට මේ සිත රැකින ආකාරයෙන් කිනම් වැඩපිළිවෙලක යෙදිය යුතුද කියන අදහස අපි තවරු කරගත්තොත් අන්න එතනදී අර නූපන් අකුසලයේ නූපදින උපන් අකුසලයේ දිවෙන නූපන් කුසලයේ උපදින උපන් කුසලයේ වැඩෙන වැඩපිළිවෙල එතන ගුණ වෙලා ඇති දාගයේ තියෙන ternary අතින්දත් ගෝමාරු වෙන භෞතික දේ මත නෙමෙයි බුදුහාමුදුරුව පණවදලා මනෝමය ක්‍රියාවයි වැදගත්. එතනදිත් නූපන් කෙලෙස් නූපදින්නට උපන් කෙලෙස් කෙරෙන්න නූපන් කුසලයේ උපදවන උපන් කුසලයේ වඩවන ක්‍රියාවක් වෙන්න ඕන. එතකොට මම එවදු ආකාරයකට දන් දෙන්න දන්නවද නැද්ද කියන කාරණාව විමසල බැලුවොත් අපි අපතුල අවංක වුණොත් අපි මේ ශාසනයට කොච්චර නවකද කියන අදහස පැහැදිලි. එතකොට එදා භාවනාව තිබුණා. උන්වහන්සේ ඒ භාවනාව භාවිතා කරලා ඒ සියල්ල අතහැරලා ඒක ආසීර් සිට වැඩම කළේ. බරණැසි සිපතනාරාමේදී අවධාරණය කොට වදාළ පෙරණ සූවිරූ දහම. එතකොට තවුස් කල අසාගත්ත දේ නෙවෙයි උන්වහන්සේ අවබෝධ කළේ. එහෙනම් උන්වහන්සේ භාවනාව කෙරේ යමක් පෙනෙව්වා නම් ඒද පෙර තිබූ දේ විය නොහැකි. එහෙනම් භාවනාව තුළ කුමක් වී අර සතර කාමයේ මොහේ තුළදී නූපන් අකුසල් කෙලෙස් ආශ්‍රව නූපදවන්නට උපන් ආශ්‍රව අකුසල් කෙලෙස් ඉවන්නට නූපන් අධි කුසලයේ උපදවන්නට උපන් කුසලයේ වඩන්නට යදා ගන්නා වූ ක්‍රියාවක් බවට භාවනාවපත් විය යුතුයි. ඉතින් මෙන්න මේ බඳු අලෝක බුදුකින් නම් අපි මේ ශාසනයට කටයුතු කරන්නේ. එහෙනම් අපි මේ ශාසනයේ වැඩ පිළිවෙල කියදලා ඉන්නවා. ඒ වැඩ පිළිවෙල අන්මකක් නෙවෙයි. අපි දවසින් දවස මොහොතින් මොහොත ඒ ලෞතර ධර්මයටයි සමීප කරවන්නේ. සුදුසන් බවටයි අපි ඉදිරියට පත් කරන්නේ. ඉතින් ඒ නිසා මෙවන් වැඩ පිළිවෙලක් තුල අපි හික්මෙන ගමන් ඉන් එහාට යන අමුතු වැඩ පිළිවෙලක් නෙමෙයි. නූපන් කෙලෙස් ආශ්‍රව අකුසල් නූපදින්සේ උපන්නා වූ ආශ්‍රව අකුසල් කෙලෙස් කියවන ලෙසේ කෙසේද මේ මනස මෙහෙවන්නේ කියන කාරණාව විතරයි අපිට ඉගෙන ගන්න. බුදුහාමුදුරුව වදාලා ප්‍රඥාවේ ආරම්භය ප්‍රඥාවේ උපත මගපල නිවනේ ඇරඹුම ජෝන්සෝ මනස්කාරය. ජෝන්සෝ මනස්කාරය මනස නිවනේ ඒ ටික දන්න කෙනා දකින කෙනා ආශ්‍රව නිවා ගන්න බව. ඒක නොදන්න කෙනා ආශ්‍රව ආශ්‍රව ධර්මයන්ගේ කියවා ගැනීම ආශ්‍රවයන්ගේ නිදීම නොවන බව නැති. එතකොට අපට ධර්ම සිරභාවනා කියලා දෙන හම්බවෙන උපන්න නූපන්න කුසල ආශ්‍රව කෙලෙස් නූපදින්සේ මනස මෙහෙවන්නේ උපන්නොත් ආශ්‍රවයක් කුසලයක් ක්ලේශයක් එක විවාදම නූපන් කුලෙස් කුසලයේ උපදවන්නේ උපන් කුසලයේ වඩන්නේ වැඩෙන ආකාරයෙන් මනස මෙහෙවන්නේ කෙසේ දානේදී සීලයේ භාවනාව. එතකොට මේ මග වෙනස් දිශාවකට යොමු වෙච්ච මාර්ග නෙමෙයි එකම අතට යොමු වෙච්ච මාර්ග. ඒ නිසා අපි මෙන්න මේ මාර්ගය තුළ මේ වැඩපිළිවෙල තුළ අපිට පුළුවන් ප්‍රමාණයෙන් පටන් අරගෙන ලෝකයේ අතහැරෙන විදිහට ලෝකයෙන් එතර වෙන විදියටම මේ මනස මෙහෙවා ගන්න පුතනම කොහොමද දක්වා ඒ අධ්‍යයනය කරන්නට පුළුවන් කම තියෙනවා. ඉතින් ඒ සඳහා යෙදෙන්නට අවශ්‍ය අවධානය යොමු කරන්න නිසාවයි අපි සිහිපත් කළේ. මං හිතනවා මේ තුළ අපි දැනගත යුතු අහගත යුතු බොහෝ දේ තියුණා. ඉතින් තවදුරටත් ඒ තුළ යමක් වී නම් ඒ ගැන කරුණු කාරණා විමසන්නට අවස්ථාවක් අපි විදා කරගනිමින් මේ පිළිබඳවගේ ඒ අදහස් විමසීමක් ඒ අදහස් ප්‍රකාශ පත්වීමක් කරුණු කාරණා විමසීමකට අවස්ථාව සැලසීම අපි මේ විලාසෙදී මේ අනුශාසනය